දැන් ගන්න සම්මා දිට්ඨිය ඇතුව කායානුපස්සනාව වඩන හැටි දැන් ඉගෙන ගන්න ඕනේ. මෙච්චර කල් කායානුපස්සනාව වැඩුවේ ලෝකෙට අයිති දැක්මෙන්නේ. මගේ ශරීරය තියෙනවා. ඒකේ මේ වගේ ඒවා දැනෙනවා මේ හිතනවා නේද? තියෙන ශරීරයක් ගැනනේ හිතුවේ. දැන් බලන්න ඕන සම්මා දිට්ඨියේ දෙනකොට ශරීරය කියන්නේ මොකද්ද? මේ තියෙනවා කියලා හිතන ශරීරය. ඒක හටගත්තේ කොහොමද කියන එක තමයි ඔය හිතන්නේ. ඔබ තියෙනවා කියලා දැනගත්තේ කොහොමද? එතකොට ඇහෙන් දැකලා නම් දැනගත්තේ ඒක ඡායා මාත්‍රයක් විතරයි. ඒක අල්ලන්න පුළුවන් එකක් නෙමෙයි. ඈ? නාසයෙන් නම් දැනගෙන තියෙන්නේ තමන්ගේ තියෙන ගඳ සුවඳ හින්දා නම්. ඒකත් නාසයේ නිසා ඇඳලා දුන්න චිත්‍රයක්. සතහන් මාත්‍රයක් විතරයි. දිව නිසා නම් දැනගෙන තියෙන්නේ රස නිසා නම් ඒකත් ඒ දිවේ ආයතන මට්ටමේ ඡායා මාත්‍රයක් විතරයි. අල්ලලා නම් දැනගෙන තියෙන්නේ කාය ආයතනය කියන එකේ හදපු කාය ප්‍රසාදයක් අපහු ප්‍රතිබිම්බ මට්ටමක් විතරයි. හිත දැනගෙන තියෙන්නේ. ඒකට ඇහැ කන නාසය දිව ශරීරය කියන ඒවායින් නම් දැනගෙන තියෙන්නේ ඡායා මාත්‍රයක් විතරයි. ඔය මට්ටමට තමයි කියන්නේ අර දිත්තේ දිට්ටමත්තං සුතේ සුතමත්තං මුතේ මුතමත්තං කියේ. දැකීම දැකීම මාත්‍රයක් විතරයි. ඒකට අතක් හදන්න බෑ. එළියේ තියෙන අත. දැක්කේ චිත්‍ර සටහන විතරයි. නේද? චිත්‍ර සටහනෙන් අපිට අතක් වෙන් කරලා එළියට ගන්න බෑ. ඈ? ඔව් 11 ආකාරයට දාන්නේ ලෝකෙට අයිති මට්ටමේදී. ඊට පස්සේ ඒකෙන් මිදෙන්න ආයි භාවනා කරන්න ඕනේ. දැන් එළියේ බාහිර රූප, අභ්‍යන්තර රූප කියලා දානවා නේද? දුර රූප, ළඟ රූප කියලා දානවා. ඈ? ඔව්. සුකුම රූප, ඕලාරික රූප. ඒ කියන්නේ සිවුම් රූපයි, රළු රූපයි. ඊළඟට ප්‍රණීත රූප, හීන රූප. නේද? හොඳ ඒවායි අපි අකමැති ඒවා. අතීත රූප, වර්තමාන රූප, අනාගත රූප. දැන් ඔය රූප ඔක්කොම පිහිටලා තියෙන්නේ ලෝකෙට අයිති දැක්මෙදි නේද? දැන් ලෝකේ හැදිලා තියෙන්නේ ඔය රූපවලින. අතීත රූප, වර්තමාන රූප, අනාගත රූප නේද? ඔන්න ඔය ලෝකෙට අයිති මට්ටමින් තමයි රූප හැදෙන්නේ. සම්මාදිට්ඨියෙන් බලන්න ඕන ඒ රූප හටගත්තේ ඇයි? දැන් රූපය මොකද්ද? ඉති රූපං කියනකොට 11 ආකාරය. හරිද? ශරීරය කියනකොට 11 ආකාරයට දාන්න පුළුවන්. ශරීරය අපි දානවා අභ්‍යන්තර රූපයක් හැටියට නේද? 11න් එකක්. ඊතර මේ ශරීරයේ අතීතෙත් තිබුණා, දැනුත් තියෙනවා. අනාගතෙත් හෙටත් තියෙයි නේද? මරුන්නේ නැත්තම්. ඈ. ඒවටත් දාලා, කාලවලටත් දාලා. නේද? දැන් ඔය ලෝකෙට අයිති දැක්ම නේද? ඔන්න ඕක ඉති රූපම්. මෙන්න මේක තමයි රූපේ. දැන් තාම රූප සමුදය දැක්කෙත් නෑ, අත්ංගමය දැක්කෙත් නෑ. දැන් සමුදය හොයනකොට තමයි නුවණ ඉදෙන්නේ. සමුදයයි අත්ංගමයයි දකින්නේ නුවණින්. ඒ සම්මා දිට්ඨියෙන්. හරි? ඒකට තමයි අපි ධර්මය අහන්න ඕනේ. ඒතර බුදු කෙනෙක් පැහැදිලි කරන්නේ පෙර නොයසු විරූ ධර්මතාවයක්නේ. ඔය දැන් තාම කිවි අපි අහලා තියෙන ධර්මතාවය. ඒ 11 ආකාරය අපි හැමෝම දන්නවා. ලෝකෙට අයිති මට්ටම හැමෝම දන්නවා. ඔය 11 ගැන කිව්වොත් නේද? මේ ශරීරයේ අතීතෙත් තිබුණා, දැනුත් තියෙනවා, අනාගතෙත් තිබුණා කියන එක හැමෝම දන්න මට්ටම. නේද? සතෙක්ගෙන් ඇහුවත් ඕක කිය. නේද? ඉතින් ඒක දැනගන්න ධර්මයක් අහන්න ඕනද? නෑ. ඒර නොයසු විරූ ධර්මතාවය ඊට පස්සේ එන්නේ. ඉති රූපං කිව්වට පස්සේ ඕක තමයි රූපේ. ඕකේ සමුදය මොකක්ද? අන්න ඒක අපි කලින් අහලා නැහැ. අත්තංගමයක් කලින් දැකලා නැහැ. ඒක ඉන්නේ සම්මාදිට්ඨියෙන්. කියන්නේ දහමක් අහලම දකින්න ඕන දෙයක්. හරි? එතකොට ඒ සම්මාදිට්ඨිය ඇතුළ තමයි කෙලෙස් ප්‍රහාණය කරන්න පුළුවන්. ආසව දුරු කරන්න පුළුවන්. හරි? එතකොට ඥානතෝ පස්සතු. ඒ කියන්නේ ඒක ඇති කරගන්න නම් අපිට දැන් ඇහැ ඇහැ පිරිසිඳ දකින්න ඕන. ඇහෙන් පෙන්නන රූපයේ පිරිසිඳ දකින්න ඕන. ඥානං පස්සං යථා භූතං වෙන්න ඕන. එහෙම කෙනාට සම්මා දිට්ඨිය ඇති වෙනවා. එයාට සම්මා සංකප්පය ඇති වෙනවා. ඔව්. දැන් චක්කුම් බික්කවේ ඥානං පස්සං යථා භූතං සාස්ස හෝති සම්මා දිට්ඨි කියනවා. අන්න එයාට සම්මා දිට්ඨිය ඇති වෙනවා. සාස්ස හෝති සම්මා සංකප්පෝ. එයාට සම්මා සංකප්පය ඇති වෙනවා. මේ ඇහැ පිරිසිඳ දකින්න නැතුව ඇහෙන් පෙන්නන රූපේ පිරිසිඳ දකින්න නැතුව ඇති වෙන සම්මා දිට්ඨියක් නැහැ. හරි. ආව. එතකොට ඒ ඕක දකින්න නැතුව යෝනිසෝමනසිකාරයක් කරන්නත් බෑ. යෝනිසෝමනසිකාර කියන්නේ මේක හටගන්න හැටි, ඒ ඇත්ත ඇති හැටි. හටගන්න හැටි කියන්නේ සමුදය. එතකොට අපි යෝනිසෝමනසිකාරය කරන්න හදන්නේ ලෝකෙට අයිති දෘෂ්ටිය. දැන් ලෝකෝත්තර මට්ටමින් සම්මා දිට්ඨිය කියන එක ඊට වඩා වෙනස්. ලෝකෙට අයිති දැක්මයි ලෝකෙන් එතර වෙන මට්ටමේ දැක්මයි කියන්නේ වෙනස් දෙයක්. එතකොට ලෝකෝත්තර මට්ටම වෙනකොට ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්තංගමෝ කියන දැක්මට එනවා. හරි? ඒක ඔය කලින් දන්න දේ නෙමෙයි. ඒක කලින් දන්න දේ වුණා නම් දැන් රහත් වෙලා. අපි මෙච්චර කල් දන්න දේ හරි වුණා නම් අමුතුවෙන් දකින්න දෙයක් නැහැ. ඒක ඇත්ත ඇති හැටි වුණා නම් ඒක ඇත්ත ඇති හැටි නොවන හින්දා තමයි මේ දහමක් අහලා නුවණින් දකින්න තියෙන්නේ. ඔව්. ඒක බුදු දහමක් අහලා බුදුහාමුදුරුවෝ කියන්නේ මේක පෙර නොයසු විරු ධර්මතාවය. පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු කියලා තමයි මේ අවබෝධ කළා කියලා දේශනා කරන්නේ. එතකොට මෙච්චර කල් අපි ඇහැ පාවිච්චි කරලා ගත්තු හැටි නිවේයි ඔය කියන්නේ. ඊට වඩා ගැඹුරක් තියෙනවා. එතකොට දැන් අවබෝධයක් එන්න ඕන ඇහෙන් දකිනවා කියන්නේම ඇහැ සකස් කරලා දෙන මේ වර්ණ සටහනක් දකින චිත්‍රයක් දකින මට්ටම විතරයි. දැකීම් මාත්‍රයක් විතරයි. ඇහෙන් කරන්න පුළුවන් දැකීම් මාත්‍රයක් විතරයි. එළියේ තියෙන රූපයක් හදන්න ඇහැට බෑ. දැකීම් මාත්‍රය කියනකොට තේරුම් යන්න ඕන අර චිත්‍ර සටහනක් විතරයි. එහෙම නැත්නම් වතුරේ තියෙන ඡායා මාත්‍රයක් දකිනවා විතරයි. නේද? ඒක සතර මහා ධාතු කරන්න බෑ. ඔක සතර මහා ධාතු රූපයක් කළොත් දකිනවා විතරනේ අල්ලන්න පුළුවන්, රස බලන්න පුළුවන්, ගඳ සුවඳ බලන්න පුළුවන් නේද? මේ මට්ටමට යනවා. ඒ කියන්නේ ලෝකෙට අහු වෙනවා. ලෝකෙට අහු වුණා කියන්නේ සතරේ යනවා නැත්නම් මායයට අහු වෙනවා. අනේ දැන් මායයට අහු වෙනවද නැද්ද කියන එක උතන තියෙනවා. එහෙන් දැකීම දැකීම මාත්‍රෙන් නවත්තනවද? දැක්ක දේ ලෝකෙට තියනවා කියලා මායයට අහු වෙනවද? ඔහොම තමන්ට තීරණය කරන්න පුළුවන්. මායя එක්ක යාළු වෙනවද? ලෝකෙන් ඈතර වෙනවද? දැන් එහෙන් දැකපු දේ තියනවා කිව්වොත් ඔව් මායя එක්ක යාළු වෙනවා. මායя කියන දේ පිළිගන්නවා. එහෙන් දැකීම දැකීම මාත්‍රයක් කියලා අර දෙයක් පණවන්න යන්නේ නැත්තම් අන්න සම්මා දිට්ඨියට එන්න. ලෝකෙන් එතර වෙන මායяගෙන් මිදෙන මාර්ගයට එන්න. ඒකට කියනවා සම්මා දිට්ඨිය කියලා. පැහැදිලිද මේක? මේක තේරෙන්නේ නැත්නම් ආයේ ආයේ අහන්න. මොකද ඔතනින් තමයි ධර්මයේ ප්‍රතිඵලය තියෙන්නේ. වෙන කිසිම දෙයක නෙවෙයි. හොඳද? දාන සීල භාවනාවල පින්පව් වල නෙමෙයි මේ ලෝකෝත්තර මාර්ගයේ තියෙනවා. ඇහැ කියන එක ඥානං පස්සං යථා භූතං කියන තැන තමයි ලෝකෝත්තර මාර්ගයේ තියෙන්නේ. ඇහෙන් පෙන්නන රූපය ඥානං පස්සං යථා භූතං. ඒ කියන්නේ පිරිසිඳ දකින්න ඕනේ. ඇත්ත ඇති හැටි දකින්න ඕනේ. හරි. එතකොට ඇහැ නිසා පහළ වෙන විඥාණයට කරන දේ අපි ඥානං පස්සං යථා භූතං වෙන්න ඕනේ. ඔන්න ඕක දැක්කොත් දකින්න කෙනා ලෝකෝත්තර මාර්ගයට වැටෙනවා. සම්මාදිට්ඨිය ඇති කරගන්න. එයාට තමයි දහම අහලා ප්‍රයෝජනයක් ගත්තා කියන්නේ. හ්ම්. බුදුදහමක් තියෙන කාලෙක විතරයි ওই දේ අහන්න ලැබෙන්නේ. හ්ම්. ඇහැ පිරිසිඳ දකින්න, ඇහෙන් පෙන්නන රූපේ පිරිසිඳ දකින්න, ඒක ගැන කියන චක්කු විඥානයේ පිරිසිඳ දකින්න. ඕක ඇත්ත ඇති හැටි දැක්කේ නැති නිසාමයි සසර යන්නේ. මායя එක්ක යාළු වෙන්නේ. නංගෙන් එහෙන් දැකලා ලෝකෙට ආйти දෙයක් පිළිගත්තා නම් මායයට අහු වුණා. මායයට අහු වුණා කියන්නේ මැරෙන්න පුළුවන්, උපදින්නත් පුළුවන්. ආයේ මැරෙනවා. ඉපදුනත් මැරෙනවා. නේද? ඉපදී ඉපදී මැරි මැරි යන ගමන. එහෙන් දැකලා ලෝකෙට ආйти දෙයක් පිළිගත්තා. ඒකට ලෝකෙට ආවුණා. එහෙන් දැකලා ලෝකෙට ආйти දෙයක් පැනෙව්වේ නැත්තම් ආර්ය මාර්ගය. ලෝකෝත්තර දෙක. ඒ කියන්නේ දැකීම දැකීම මාත්‍රයක් විතරයි. ඇසීම ඇසීම මාත්‍රයක් විතරයි. ඔව්. කෙලෙස් වලින් නෙමෙයි දකින්නේ. පරණ පුරුද්දෙන් නෙමෙයි. මේ මොහොතේ සිහිය පිහිටන්න ඕන. මේ මොහොතේ දකින්නේ මෙහෙම ඡායා මාත්‍රයක් විතරයි. ඇහෙන් දකින්නේ ඡායා මාත්‍රයක් නම් කනෙන් දැනගන්නේ ඡායා මාත්‍රයක් විතරයි. ඒ සද්ද සටහනක් විතරයි. ඒවට ලෝකෙට ආйти දේවල් සම්බන්ධ කරන්න බෑ. දැන් ඇහෙන් දැකලා ලෝකෙට ආйти දෙයක් දැනගන්නවා කිව්වොත් මායයට අහු වෙනවා. ලෝකෙට අහු වෙනවා. කණෙන් ඇසීම නිසා බාහිර දෙයක් තියෙනවා කියලා දැනගත්තා නම් ලෝකෙට අහු වුණා. ඒ කියන්නේ සතර මහා ධාතු දෙයක් දැනගත්තා කියලා හිතනවා නම් ලෝකෙට අහු වුණා. හැමතිස්සෙම එහෙම හිතන්න පුළුවන්. අර සතර මහා ධාතු දෙයක් නැත්තම් ලෝකෙට ආйти දෙයක් දැනගත්තා නම් ලෝකෙට අහු වුණා. ආයතනයක් නිසා සතර මහා ධාතු රූපයක්. ඒ කියන්නේ අර 11 ආකාරයට දාන්න පුළුවන් රූපයක් දැනගත්තා නම් ලෝකෙට අහු වුණා. ඒකට දැකීම දැකීම මාත්‍රයක් කියලා දැක්කේ නැහැ. දිත්තේ දිත්තමත්タン උනේ නැහැ. සීම සීම මාත්‍රයක් කියලා දැනගත්තේ නැහැ. සුතේ සුතමත්タン උනේ නැහැ. ලෝකෙට ආйти අර 11 ආකාර දෙයක් නම් දැනගත්තේ. දැන් නුවණින් හොයන්න ශරීරය ගැන දැනගත්තේ කොහොමද? එළියේ තියෙන ශරීරය, බාහිර ශරීරය ගැන. ඒ කියන්නේ තමන්ගේ ශරීරය. ඔකට අපි අභ්‍යන්තර ශරීරය කියලා කියන්නේ. ඔය ශරීරය ගැන දැනගත්තේ කොහොමද? තමන්ගේ ශරීරය තියෙනවා කියලා දැනගත්තේ කොහොමද? දැන් නුවණින් හොය. මේ ආයතන වලින් නම් දැනගෙන තියෙන්නේ අපි ආයතන වලට මුලා විලාමයි ඔය දැන ගැනීම ඇති කරගෙන තියෙන්නේ නේද? ආයතන වලට මුලා විලාමයි ශරීරයේ තියනවා කියලා දැනගෙන තියෙන්නේ. ආයතන වලට මුලා වුනේ නැත්තම් ඔය එළියේ තියෙන 11 ආකාර ශරීරය දැනගන්න බෑ. කොලස්සාකාර කියන්නේ අතීතේ ශරීරය තිබුණා, දැනුත් තියෙනවා, අනාගතෙත් තියෙනවා. අපි දැනට ඉන්නේ එහෙම තියෙනවා කියලා නේද? දැන් ඒක තේරුම් ගන්න ඕනේ. ඒක මුලාවකින් දැනගත්තු දෙයක් කියලා. ඒ මුලාවෙන් මිදෙන්න එක විදිහයි තියෙන්නේ. මේ ආයතන ගැන හොඳට නුවණින් මෙනෙහි කර කර බලන්න. එහෙන් දැකීමෙන් අපි රොට්ටනවා නේද? දැකීම දැකීම මාත්‍රයක් විතරයි නේද? ඡායා මාත්‍රයක් විතරයි නේද? ඔන්න ඔය අදහස හොඳට හිතට දෙන්න ඕනේ. හරි. ඒකම කණින් අහන සද්ද කියන්නේත් ඒ වගේම සිද්ධියක්.
කිසිම ලෝකෙට අයිති රූපයක් ඕකට සම්බන්ධ කරන්න බෑ. සම්බන්ධ කළා නම් අපි මුලාවෙන්ම කරපු දෙයක්. සසරේ යන දැක්මෙන්ම කරපු දෙයක්. ලෝකෝත්තර සම්මා දිට්ඨිය යෙදුන් නැති නිසාම ඇති කරගත්තු මුලාවක්. නෝක හිතා ගන්න පුළුවන්ද? හිතා ගන්න එකත් ලේසි වැඩක් නෙමෙයි. හිතා ඔය කියන කතාව දැන් නුවණින් හිතලා හරි මෙහෙම දෙයක් කියලා හිතා ගන්න පුළුවන් නම් ඔන්න සම්මා දිට්ඨිය පොඩ්ඩක් තියෙනවා. ඒක බැයි නම් තාම ධර්මයේ අහුකට උක දැක්කේ නැහැ. දැන් ඥානං මට්ටමේ විතරයි. පස්සතෝ කියන එකට එන්නේ නැහැ. පස්සතෝ කියන්නේ Tamanට උක දැන් මෙහෙම හිතන්න කිව්වහමවත් අඩු ගානේ හිතා ගන්න පුළුවන් වෙනවා. පුළුවන් ද එහෙම හිතා ගන්න? හැට කරන්න පුළුවන් මේ ඡායා මාත්‍රයක් පෙන්වන එක විතරයි කියන නුවණ යදෙන්න ඇති කරගන්න. හැම මොහොතෙම ඔක කළොත් රහත් වෙනවා. හැබැයි නුවණ යෙදෙන එක මොහොතක හරි බලන්න පුළුවන් නම් ඕක පටලෝ ගන්න නැතුව එතකොට සෝවාන් වෙනවා. එයාට තමයි ශේක පුද්ගලයා කියන්නේ. ඕක නුවණින් බලන්න පුළුවන්කම ඇවිල්ලා නම් හැම මොහොතෙම දකින්න එක නෙවෙයි. දැන් අපි ඕන මේ වෙලාවේ හරි මේක ගැන නුවණින් මෙනෙහි කරන්න කිව්වහම ඕක හිතලා තේරුම් ගන්න පුළුවන් නුවණක් තියෙනවා නම් එතකොට ශේක පුද්ගලයා. මොකද එයා දන්නවා දැන් කරන්න ඕනේදී. තාම එහෙම පේන්නේ නැහැ කියලා දන්නවා. ඒ වුණාට නුවණින් බැලුවොත් මෙහෙමයි කියන අවබෝධය ආයේ සැක නැතුව තියෙන. කිසිම සැකයක් නැතුව. ඒ කියන්නේ සම්මා දිට්ඨිය තියෙනවා. හරි. එහෙම කෙනා තමයි ආර්ය මාර්ගයට වැටුණා කියන්නේ. ඒ කියන්නේ ලෝකෙන් මිදෙන මාර්ගයට වැටුණා කියන එකයි. හැම තිස්සෙම ලෝකෙන් මිදිලා ඉන්නවා කියනව නෙමෙයි. නුවණ පිහිටනකොට මේ හිඳයි ලෝකෙට අහු වුණේ මෙහෙම මේ ඇත්ත ඇති හැටි දැක්කනම් එහෙම වෙන්නේ. මොහතකදී හරි අවබෝධයෙන් හිතන්න පුළුවන් නම් ඒ අන දහම අහලා දැක්කව. ඥානතෝ පස්සත. ඔව් හැම මොහතෙම හිතන්න බෑ. අපේ පුරුදු බලවත් මේ සංසාරේ ආපු පුරුදු. ඒ වුණාට බලන්න ඕන වෙලාවට බලන්න හැකියාව තියෙනවා. ඔය දැන් තමන් සිහිය යොදන වෙලාවට නුවණ පිහිටන වෙලාවට මේක ඒක පැහැදිලි. මෙහෙම දෙයක් නේ අපි රැවටිලා හිටියට කියලා දකින්න පුළුවන්කම තියෙනවා. දැන් ඕක පුළුවන් ධර්මයක් අහලා දැක්ක කෙනාට විතරයි. වෙන කෙනෙකුට බෑ. නේද? ඒක තමයි ධර්මයේ ප්‍රයෝජනේ ගත්තා කියන්නේ. ඉතින් ඕක තාම පැහැදිලි නැත්නම් ඒක තව තව ප්‍රශ්න කරන්න. ඕක හෙව්ව හොයන්න කොච්චර උත්සාහ ගත්තත් කමක් නැහැ. ඕකට තමයි උත්සාහ කරන්න ඕනේ. නැතුව අර 84000 පින්කම කරන්න නෙවෙයි. මොකද ඒ පින්කම කළත් සසරේ යන. මේක දැක්කොත් සසරෙන් ගැලවෙන මාර්ගයට වැටෙනවා. ඒ හින්ද තමයි මේ බුදුහාමුදුරුවෝ කිව්වේ ඔන්න ඕක කරන කෙනායි උසස් කියලා. අර මල් පූජා කරන මල් පහන් පූජා කරන කෙනාට වඩා සුවඳ පූජා කරන කෙනාට වඩා ආහාර පූජා කරන එකට වඩා මේ ධර්මයේ දකින්න උත්සාහ කරන කෙනා උසස්. ධර්මයේ දකින්නවා කියන්නේ පෙන්නනවා මේ ආයතන ටික දකින්න පිරිසිඳ දකින්න. ඔකයි ඔය ටික ගැලපෙනව නේද ධර්මයට? අහලා තියෙන සීරම ටික ඔතන තියෙනවා. බුද්ධ චරිත නෙමෙයි පටිච්ච සමුප්පාදේ තියෙනවා. පංච උපාදානස්කන්ධේ තියෙනවා. ස්කන්ධ තියෙනවා. ආයතන තියෙනවා, ධාතු තියෙනවා, තව මොනවාද මොනවා කිව්වත් ඔතන තියෙනවා පෙන්වන්න. දැන් අපි ඇහෙන් දැකලා ලෝකෙට අයිති දෙයක් පැනෙව්වොත් ඒකේ ස්කන්ධ ධාතු සතර මහා ධාතු, ඊළඟට ආයතන, ආයතනයක් අවශ්‍යමයි ඒක අත්දකින්න. හරි, කොට ස්කන්ධ ධාතු ආයතන, ඊළඟට ඔක පටිච්ච සමුප්පන්න හේතු ප්‍රත්‍යයෙන් එදිලා තියෙනවා. සමුදය දකින කොටයි යන්න, සමුදයයි ඵලයයි දකින කෙනාට තමයි සමුදය නැත්තම් නිරෝධය කියන අවබෝධය. ඒක ඉන්නේ සම්මාදිට්ඨිය තුක. හරි, එතකොට ස්කන්ධ ධාතු ආයතන පටිච්ච සමුප්පාද තවමනාද චතුරාර්ය සත්‍ය, ඒ සේරම පොඩි දෙයි තියෙනවා. ඇහෙන් දැකීම තුළ ওই ටික ඔක්කොම තියෙනවා. ඇහෙන් දැකලා මුලා වීම තුළ දුකයි දුක්ඛ සමුදයයි තියෙනවා. ඇහෙන් දැකලා මුලා වීම තුළ දුකයි දුක්ඛ සමුදයයි තියෙනවා. නුවණින් දැකීම තුළ නිරෝධයයි මාර්ගයයි තියෙනවා. ඇහෙන් දැකලා ලෝකෙට අයිති දෙයක් තියෙනවා කියලා හිතීම තුළ තියෙන දුකයි දුක්ඛ සමුදයයි. පැහැදිලිද? ඇයි දුක තියෙනවා කියන්නේ? එතන තියෙනවා පංච උපාදානස්කන්ධය. ඒ රූපයක් තියෙනවා උපාදාන කරන්න, වේදනාවක් තියෙනවා, සංඥාවක් තියෙනවා, සංකාරයක් තියෙනවා, විඥානයක් තියෙනවා උපාදාන කරන්න. පංච උපාදානස්කන්ධය. ඒක හටගන්න හේතුව තමයි සමුදය. හරි, මේ අවිද්‍යාවයි ඇත්ත ඇති හැටි නොදන්න කමයි, ධර්මයක් අහලා නැති කමින් තියෙන අවිද්‍යාවයි මුලාව. ඒ හින්දානේ දෙයක් පිහිටෙවි. ඒ දෙය තමයි රූප උපාදානය කියලා අරන් තියෙන්නේ. ඒ නිසා තමයි වේදනා උපාදානයක් තියෙන්නේ, සංඥා උපාදානයක් තියෙන්නේ, සංඛාර උපාදානයක් තියෙන්නේ, විඥාන උපාදානයක්. එතකොට දුක, දුකයි දුක හටගන්න හේතුවයි. දැන් සම්මා දිට්ඨියය දෙනකොට පේනවා, ආ මේ හේතු ටික අවිද්‍යාවයි මුලාවයි යෙදුම් නැත්තම් අරක හටගන්නේ නිරුද්ධයි. නැත්තම් අත්තංගමයි. අන්න නිරෝධය. ඔකට කියන්න පුළුවන් රූප නිරෝධය කියන්නත් පුළුවන්, ලෝක නිරෝධය කියන්නත් පුළුවන්, ආයතන නිරෝධය කියන්නත් පුළුවන්, තමනද දුක්ඛ නිරෝධය කියන්නත් පුළුවන්, සලායතන නිරෝධය කියන්නත් පුළුවන්, තණ්හා නිරෝධය කියන්නත් පුළුවන්. ඒ එළියේ තියෙන දෙයට නිදන්හා කරන්නේ. ලෝභක්ඛයෝ දෝසක්ඛයෝ මෝහක්ඛයෝ, ඒ සිහිරම වචන ටික දාන්න පුළුවන් අතට. තේරෙනවද? නිරෝධය සමුදය යෙදුනේ නැත්නම් හටගන්නේ නිරෝධය. එතකොට ඒ අවබෝධය ගන්න කරන්න ඕන දේ තමයි මාර්ගය. ඒක පේනවාද චතුරාර්ය සත්‍යයත් ඔතන තියෙන්නේ කියලා? එතකොට ඒ චතුරාර්ය සත්‍යයට අනුව දැකීම තමයි සම්මා දිට්ඨිය කියන්නේ. චතුසත්‍ය සම්මා දිට්ඨිය. ඒ සම්මා දිට්ඨිය තමයි ලෝකෝත්තර මාර්ගේ පටන් ගන්න අවශ්‍ය දේ. ඒක තියෙන කෙනාටමයි මාර්ගය වැඩෙන්නේ, ඒක නැති කෙනාට මාර්ගය වැඩෙන්නේ නැහැ. ඕක තියෙන කෙනාට කියනවා සේක පුද්ගලයා කියලා. ධර්මය අහලා දැක්කා. ඥානං පස්සං යථාභූතං. හරි? මොකද එයා යම් කිසි දෙයක් ගැන මෙනෙහි කළා නම් ඔන්න සම්මා දිට්ඨියයි සම්මා සංකප්පයයි මාර්ගාංගට. යා නිවන් දකින්නකන් එයාට කියනවා ශේක පුද්ගලයා කියලා. අනිත්‍යයි පු탁ඥානයි. හෙද ඔය ධර්මය අහලා දැක්කේ නැති අය පු탁ඥානයි. අය ඒකල්ල සසරේ යනවා. ඔක දන්න දකින්න කෙනා ආර්ය මාර්ගයේ වඩනවා. ඒගොල්ලන්ට කියනවා ශේක පුද්ගලයා. ඒක තමයි කියන්නේ ලෝකෙ පිහිටන්නේ නැහැ, ලෝකෙන් එතර වෙනවා, ලෝකෙන් මිදෙනවා. ඔව්. දැන් ඒ කියන්නේ ලෝකෙ පිහිටෙව්වේ අරමුණු කිව්වහම ඉතින් මේ ඒකේ තේරුම් කීපයක් තියෙනවා. අරමුණුයි මේ මුණුයි නේද අරමුණු.
අරමුණු කියනකොට දැන් අපිට හිතට අරමුණු වෙන ස්වභාවය කියලා අර වතුරේ ඡායා මාත්‍ර මට්ටමින් ගන්නත් පුළුවන්. නැහැ නැහැ, ඔය එළියේ තියෙන දෙයමයි අරමුණු වෙන්නේ කියලා ලෝකෙට අයිති මට්ටමින් ගන්නත් පුළුවන්. හරි. අරමුණු ටික තියෙන්නේ ලෝකේ බාහිරේ තියනවා කිව්වොත් ලෝකෙට අහුණා. නෑ, මේක මේ දැකීම් මාත්‍රේ විතරයි, දස්සන කෘත්‍යයට විතරයි. දැකීම් මාත්‍රේට විතරයි ඇහෙන්න. කනෙන් නම් ඇසීම් මාත්‍රයක් විතරයි. ඊට වඩා එළිය අරමුණු ටික හදන්නේ. දැන් දැක්කා කියලා අරමුණ කියලා මූණක් හදන්න යන්නේ. එළියේ තියෙන මූණක් ඇදුවෝ අරමුණට අහු වුණා ලෝකෙ. අරමුණුයි මේ මූණුයි හදන්න හොඳ නෑ අරමුණු වලින්. හොඳ මූණක් හම්බ වෙන්නේ. ඒක තමයි කිව්වේ පින් කළාට. දැන් කුසල අකුසල කියන ඒවා, පින් පව් කියන ඒවා අවිජ්ජා පත්‍ය සංඛාර. පුඤ්ඤාපි සංඛාර, අපුඤ්ඤාපි සංඛාර, ආනෙන්ජාපි සංඛාර. ඔය සංඛාර තුනම අවිද්‍යාවෙන් කරනවා. තේරෙනවද? ඔව්. ප්‍රාර්ථනා කළත් නොකළත් ලැබෙනවා. ප්‍රාර්ථනා කළොත් ලැබෙන්න හැකියාව වැඩි. ඈ, කියන්නේ නෑ, යම් කිසි දෙයක් දැඩිව ප්‍රාර්ථනා කරගෙන පිනක් කළොත් ඒ දේ හම්බ වෙනවා. දැන් අපි මොනවා හරි දෙයක් ගන්න කියලා සල්ලි එකතු කරන්න පටන් ගත්තොත් ඒ දේ ගන්න පුළුවන් වෙයි කවදා හරි. හැබැයි ඒ සල්ලි වලින් වෙන වෙන ඒවා ගත්තොත් අරක ගන්න හම්බ වෙන්නේ නැහැ. ඒතර ප්‍රාර්ථනේ තියෙන්න ඕන මෙන්න මේකටයි සල්ලි හම්බ කරන්න කියලා. ඔව්. එතකොට ඒ සල්ලි ටික හම්බ වුණ දවසට ඒක ගන්න පුළුවන්. ඒ වගේ අපි ප්‍රාර්ථනයක් ඇතුව පින් රැස් කරනකොට ඒ පින් මට්ටම ආවහන් ඒක ලැබෙනවා. හැබැයි ඒ පින් ඒ මට්ටමට ආවේ නැත්නම් ලැබෙන්නේ නැහැ ප්‍රාර්ථනා කළාට. නේද? ඒ දේ ලබා ගන්න අවශ්‍ය ටික සම්පූර්ණ වුණොත් ලැබෙයි. සම්පූර්ණ වුණොත් ලැබෙන්නේ නැහැ. හරි. ඒ කියන්නේ ප්‍රාර්ථනේ තිබුණටම ලැබෙන්නේ නැහැ. ඒක ලබා ගන්න අවශ්‍ය කාරණා ටික සම්පූර්ණ කළොත් ලැබෙයි. එතකොට ප්‍රාර්ථනාව උදව් වෙනවා අනිත් එක සම්පූර්ණ කරනවා. ඔව්. ඒකට උත්සාහ කරන්න උදව් වෙනවා ප්‍රාර්ථනාව. එහෙම දෙයක් තියෙනවා. එහෙනම් ඒ ප්‍රාර්ථනා කරන්න එපාම කියලා එකකුත් නැහැ. ප්‍රාර්ථනා කරාට වරදකුත් නැහැ. හැබැයි ප්‍රාර්ථනාව නුවණින් හිතන්න ඕන. මේ සසරේ යන ප්‍රාර්ථනාවක්ද සසරෙන් ඈතර වෙන ප්‍රාර්ථනාවක්ද? දැන් අපි අර පින් අනුමෝදන් කරලා ප්‍රාර්ථනාව කරන්නේ නේද? පින් බාලයන් ඇසුරු කරන්න ලැබෙන්නේ එපා, කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න ලැබෙන්න කවදා වෙනකන්ද නිවන් දකින්නකම්. නේද? එතකොට ඒක හොඳ ප්‍රාර්ථනාවක්. ඉතින් නිකන් ප්‍රාර්ථනා කළාට ඕක කී කියා හිටියට මේ නිවන් හම්බ වෙන්නේ නැහැ. ඒකට අවශ්‍ය දේවල් කළොත් ඒක ප්‍රාර්ථනාව සම්පූර්ණයි. ඒක උදව් වෙනවා. ප්‍රාර්ථනාව උදව් වෙනවා. දැන් අපි පින් ටිකක් කරලා මේ පිනෙන් අපිට ඒ පිනක් කරලා ප්‍රාර්ථනා කරනකොට ඒක ගොඩක් වෙලාවට හරියනවා. ඒකට අපි පිනක් කරලා ප්‍රාර්ථනා කරන්නේ බාලයන් ඇසුරු කරන්න ලැබෙන්න එපා, කල්යාණ මිත්‍රව ඇසුරු කරන්න ලැබෙන්න. ඉතින් ඒ ප්‍රාර්ථනාව හොඳයි. නේද? ඒකෙන් තමයි අර ධර්මයක් අහන්න ලැබෙන්න කියලා නේ ඔය ප්‍රාර්ථනා කරන්නේ. තව විදිහට කිව්වොත්
එකෙන් ලෝකෙන් එතර වෙන්න උදව් වෙන්න කියලා මේ ප්‍රාර්ථනා කරන්නේ. ඔව්. නිවන් අවබෝධ වෙන්න කියලා නෙමෙයි ඔය ප්‍රාර්ථනා කරන්නේ. නිවන් අවබෝධ වෙන්න අවශ්‍ය ධර්මය අහන්න ලැබෙන්න. මොකද ප්‍රාර්ථනා කළාට නිවන ලැබෙන්නේ නැහැ. ධර්මය අහලා ඒ ධර්මය අනුව හැසිරුණොත් නිවන් ලැබෙයි. ඒතර අපි ප්‍රාර්ථනා කරන්නේ මේ පින් ටිකින්ද අපිට කල්යාණ මිත්‍රයෝ ලැබෙන්න. පාප මිත්‍රයෝ අයින් වෙන්න. මාර්ගයෙන් ඉවතට අදින අය අයින් වෙන්න, මාර්ගයේ පෙන්නලා දෙන අයව ලැබෙන්න. එතකොට මොකද්ද අපිට පුළුවන් අපිට උත්සාහය යොදලා නිවන් මාර්ගේ වඩන්න. තේරුණාද? මේ ප්‍රාර්ථනාව හොඳ වෙන හැටි. මේ ප්‍රාර්ථනා කරන්නේ දිව්‍ය ලෝකේ යන්න හම්බ වෙන්න කියලා නෙවෙයි. තේරුණාද වෙනස? මේ නුවණින් ප්‍රාර්ථනා කරන අය එහෙමයි. ඔව් ඒක හොඳයි. ඉතින් නිවන් අවබෝධය වීම සඳහා අවශ්‍ය වෙන්නේ කල්‍යාණ මිත්‍රයෝ ලැබෙන්න ඕන. ඒක තමයි කියන්නේ සතන් සමාගමෝ හෝතු කියලා. ඈ බාලයන් ඇසුරු කරන්න ලැබෙන්න එපා. මා මේ බාල සමාගම. මේ රස කරගත්තු පින්වල බලය. ඒක තමයි ප්‍රාර්ථනා වාක්‍ය. නේද? ඒක ඉතින් හොඳ නෑ කියන්න බෑ ඉතින්. ඒක හොඳයි. දැන් හොඳයි කියන එකයි නිවනයි දෙකක්නේ. සසරේ යන්න හොඳයි ඒක. ආයේ ඉපදුනොත් ඉතින් මේ දානෙ හින්දා මට බඩගින්නේ ඉන්න හම්බ වෙන්නේ එපා. නෑ තෘෂ්ණාවේ වැඩි වෙනවා කියලා දෙයක් නෑ. අපි ඉන්නේ තෘෂ්ණාවේ. නේද? සසරේ යනවා කියන්නේ තෘෂ්ණාවේ. ඔක වැඩි වෙනවයි අඩු වෙනවයි කියලා දෙයක් නෑ. අඩු වෙන මාර්ගය තමයි නිවන් මාර්ගය. වෙන පින් කරලා අඩු කරගන්න බෑ තෘෂ්ණාව. දැන් පින් කරලා දිව්‍ය ලෝකෙ ගියොත් එහෙම තෘෂ්ණාව අඩු වෙයිද? වැඩි වෙයිද? හිතන ඔක්කොම හම්බ වෙනකොට. ඕ ආයි නිවනක් මතක් වෙන්නේ නැහැ එතකොට. හිතන ඔක්කොම ඔය කප්රුක පූජා කියලා දැන් කප්රුක හම්බ වෙනවා. මේ ලෝකෙදි කප්රුක හම්බ වුණොත් එහෙම නිවන් ලබන්න හිතයිද සසරේ තව ටිකක් ඉන්න හිතයිද? එතකොට නිවනක් ගැන හිතෙයිද? කිසි දුකක් නැත්තම් හිතන එක හම්බ වෙන්න පටන් ගත්තොත් නිවන් මාර්ගයට වැටෙන්න තියෙන අවස්ථාව නැති කරගන්න. ඒ හින්දා තමයි අපි අරව මේවා කප්රුක් පහළ වෙන්න කියලා නෙමෙයි ප්‍රාර්ථනා කරන්නේ. කල්යාණ මිත්‍රයෝ පහළ වෙන්න. ධර්මය පැහැදිලි කරන කල්යාණ මිත්‍රයෝ හම්බ වෙන්න. ඔය ඒ පැත්ත පෙන්නන බාලයෝ හම්බ වෙන්නේ නැපා. කප්රුක් කරන් දෙන බාලයෝ හම්බ වෙන්නේ නැපා. මොකද ඒකට ධර්ම මාර්ගය වැහෙනවා. තේරෙනවද? ඒකේ ඔව්. ගැඹුරු දේවල් ලෝ I think මේ බොහොම පරිස්සමින් ගන්න ඕන. දැන් ඕක මෙහෙම හිතන්න. එක්කෙනෙක් එනවා මං ඔයාව දිව්‍ය ලෝකෙක යන්න කියලා කියනවා. තව එක්කෙනෙක් එනවා මං ඔයාව සෝවාන් මාර්ගෙක යන්න. දැන් කවුද කල්යාණ මිත්‍රයා? ඔන්න ඔහම නුවණක් එන්න ඕන. එතකොට පිනක් කරලා ප්‍රාර්ථනා කරන්න ඕන දිව්‍ය ලෝකෙක යන එක්කෙනා හම්බ වෙන්නද? කල්යාණ මිත්‍රයා ධර්මය පෙන්වන කල්යාණ මිත්‍රයා හම්බ වෙන්නද? තේරෙනවද? ඊට මේ කියන්නේ පින් කරන්න එපා කියන එක නෙමෙයි. පින් අවශ්‍යයි. ඔව්. පින් කරලා ඒවා අපි යොදා ගන්න ඕන නිවන් අවබෝධෙට. ඒ කියන්නේ ක්ෂණ සම්පත්තිය තමයි ප්‍රාර්ථනා කරනවා නම් ප්‍රාර්ථනා කරන්න ඕන මේ පින් වල බලයෙන් මට ධර්මයක් අහන්න ලැබෙන්න. අවබෝධ කරගන්න පුළුවන් මට්ටමක උපතක් ලැබිලා ධර්මයක් අහන්න ලැබෙන්න. ප්‍රඥාව. ඔව්. ප්‍රඥාව නිකම් පහළ වෙන්නේ නැහැනේ. ප්‍රඥාව පහළ වෙන්න අවශ්‍ය කරුණු වියදෙන. ඒ පරිසරයේ හැදෙන. ඒක තමයි මේ ඔව්. ධර්මය අහන්න ලැබෙන එකට තමයි කල්යාණ මිත්‍රය ලැබෙන්න කියන්නේ. සදාන් සමාගමෝ. ප්‍රඥාව ලබන්න පුළුවන් උපතක් ලැබලා හම්බ වෙන්නෙම බාලයෝ ටික ඇසුරු කරන්න. එතකොට ප්‍රඥාවෙන් වැඩන්නේ. ඒ ලැබපු උපතෙන් වැඩන්නේ. එහෙම අය තමයි වැඩි. මිනිස්සු වෙලා ඉපදිලා බුද්ධාගමේ වෙලත් ඉපදිලා ධර්මය අහන්නත් ලැබෙනවා. ඒ වුණාට අනිත් පැත්තට දින යාළුවෝ තමයි ඔක්කොම ඉන්නේ. ඔව්. නුවණ තියෙනවා යාළුවෝ ටික තමයි අනිත් පැත්තට ඇදගෙන යන්නේ. ධර්මයක් අහන්න ඇදගෙන එන යාළුවෝ බොහොම අඩුයි. නේද? නිත් වෙනේ වට ඇදගෙන යන යාළුවෝ තමයි වැඩි. ඔව්. ඉතින් තමන් ඒක කල්පනාවෙන් තේරුම් ගන්නවා. නුවණින් තේරුම් ගන්නවා. දැන් ඔබ කියනකොට දැන් සමහරු ඕකේ භාගයයි ඔළුවට ගන්න. අපි පින් කරන්නේ නැතුව වැඩිපුර භාවනා කරන්න කියපු ගාන පින් කරන්න එපා කිව්වා කියලා හිතනවා. එහෙම නෙමෙයි මේ කියන්නේ. ඔව්. පින් කරන්න, දාන දෙන්න, සිල් රකින්න, භාවනා කරන්න. හැබැයි තේරුම් ගන්න එතනින් එහාට තව දෙයක් තියෙනවා. මේ ධර්මය අහලා මාර්ගයට වැටෙන එක. ඒකට තමයි මුල් තැන දෙන්න. ඒක කරන්න බැරි වෙලාවට අරව කරන්න. ඒක පුළුවන් වෙලාවට අරව කර කර මේ මාර්ගය වඩන්න නැතුව ඉන්න එපා. ඔව්. ඒවා හොඳ වැඩ. ඒවා කරන්න එපා කියනවා නෙමෙයි. දැන් භාවනා නොකරන කෙනෙකුට නම් ඒවා කරන්න කියලා තව තවත් ඒගොල්ලෝ යවන්න ඕන. ඔව්. ඒවට උනන්දු කරන්න. ඔව්. මොකද ඒ පින වර්ධනය වෙලා තමයි ඒගොල්ලෝ ධර්මය අහන මාර්ගයට වැටෙන්නේ. ඒගොල්ලන්ට ධර්මයක් අහන මට්ටමට මනස වැඩිලා නැත්තම් ඉතින් හොඳයි. බෝධි පූජාවක්වත් තියන්න පන්සලට එන එක හොඳයි. පන්සලට එන්නේ නැතුව ඉන්නවට වඩා බොහොම දුරයි. ඉතින් සමහර විට වෙන්න පුළුවන්. ඉතින් ඔහොම කර කර ඉද්දී අදිසිය ධර්මයක් අහලා අවබෝධ වෙන්න හැකියාව එනවා ටික ටික. දැන් පන්සලටවත් එන්නේ නැති කෙනාට ඒකවත් නැහැ. ඔව්. එහෙම තමයි ඕක ටිකෙන් ටික උඩට එන්නේ. දැන් අපි වුණත් මොකක් හරි වෙලා අපාගත වෙලා ඉපදුනා නම් ඉතින් ටිකෙන් ටික තමයි උඩට එන්නේ. ඔයගේ මොනවා හරි පොඩි පිං කර කර තමයි උඩට එන්නේ. ඒක තමයි මේ ලෝකේ ස්වභාවය. ඒ හින්දා ඒ හොඳ වැඩ කරන ඒවට එපා කියන්න එපා. වෙන ආගමක කෙනෙක් වුණත් හොඳ වැඩට පුළුවන් නම් යොදා ගන්න. සමහර වෙලාවට වෙන ආගම් වල එනවා. දැන් මගේ භාවනා වලට එනවා. මුස්ලිම් අය එනවා, කැතලික් අය එනවා. ඒගොල්ලෝ හොඳට කරනවා අපේ අයටත් වඩා සමහර වෙලාවට. මේ මොකක් හරි පරණ පිනක් තිබිලා ඉතින්. මොකක් හරි කාවක් හින්දා ඒ ආගමට වෙලා ඉපදුනාට ඒගොල්ලෝ මේ පැත්තට එනවා. එහෙමයි. විශේෂයෙන් කතෝලිකය ඉන්නවා මගෙන් ගොඩක් මහා ගැඹුරින් ඒ ධර්මය හොයන ඉතිමස. ඔව්. මට පේනවා අපේ අයට වඩා ඉක්මනට ඒගොල්ලෝ අවබෝධ කරගන්නවා. හොයන්න පෙළඹිලානේ අඩු ගන්න. අපි බුද්ධාගමේ කියලා ඉතින් ඔය දානෙ දෙනවා, මල් පූජා කරනවා, මේ නේද බුද්ධ පූජාව තියනවා යනවා. ඉතින් එහාට හොයන පිරිස බොහොම අඩුයි නේද? දැන් මේ මේ පැත්ත හොයන කීයෙන් කී දෙනාද ඉන්නේ? ඒක තමයි වෙලා තියෙන්නේ. ඉතින් ඒක ඔය ඔය හින්දා වෙන්න පුළුවන්. ඉතින් අර බුදුහාමුදුරුවෝ අර උපමා දුන්නේ නිය පොත්තට පස් ටිකක් අරගෙන නේද? දැන්
මනුෂ්‍ය වෙලා ඉපදිලා හිටියට නැත්නම් දැන් සුගතියේ හිටියට ආයේ සුගතිය කියන්නේ මෙන්න මෙච්චර පොඩි ප්‍රමාණයක් කියලා එහෙම පෙන්නන්නේ. ඒවා නිකන් නෙවෙයි. පොළොවේ පස් කැටයි නිය පොත්තට ගත්තු පස් කැටයි කිව්වහම කොච්චර ලොකු වෙනසක්ද නේද? කොච්චර පොඩි ටික දෙනාටද ආයි සුගතිගාමි වෙන්න පුළුවන්, ධර්මයක් අවබෝධ කරගන්න පුළුවන්. ඔය හැමතැනම ඔය උපමාව නිකන් ඔව් ඒවා නිකන් ගත්තු උපමා නෙවෙයි. මේ ධර්මය අහන හොයන පිරිස බොහොම අඩුයි. හොයන්න ඕනකම තිබුණත් ඉතින් හරි විදිහට හොයන්න ලැබෙන අවස්ථාවත් අඩුයි. ඒක ඒ කියන්නේ හරි වැරදි තමන් තෝරගන්න ඕන. ඉතින් එහෙම අහලා දැන් ඒ ගොඩක් තැන්වල අහන්න ලැබෙන ඒවයි ඉතින් මේ කොච්චර හරි ධර්මයේ තියනවද නැද්ද කියන එක ඉතින් තමන් නුවණින්ම හොයාගන්න ඕනේ. ඒක මොකද මේ ධර්මයේ මුලාවටපත් වෙන තැන් වැඩි. ධර්මය දන්නවා කියලා හිතාගෙන මුලා වෙනවා. ඒක තමයි ඒවා වැඩෙනවා ඒ කෙලෙස්. තමන් පරිස්සම් නොවුනොත් එහෙම කල්පනාවෙන් හෙව්වේ නැත්තම් අර හිතෙනවා මං ධර්මය දන්නවා නැත්තම් මං අවබෝධ කළා. කරගන්න ඕන වැඩේ කරන්නේ අඩු ගානේ ඒක භයානකකම අඩු ගානේ සම්මාදිට්ඨියවත් ඇති වෙන්නේ මහා ගැඹුරට සමරේට මුළු ත්‍රිපිටකේම කියෝලා ඉන්නවා වෙන්න පුළුවන්. ඒත් සමරේට සම්මාදිට්ඨිය කියන්නේ මොකද්ද කියලා නුවණක් වචන ටික දන්න අහුවත් ඒ වචන ටික කියයි ඒකේ කොච්චර අර අර්ථයක් දැකලාද ප්‍රායෝගික පැත්ත කියන එක මේ සමහරු ගැන හරි දුක හිතෙනවා. ඉතින් ඒ පිරිස දැක්කහම මොකද දන්නවා කියලා හිතාගත්තට පස්සේ වෙන කෙනෙක්ගෙන් අහන්නෙත් නැහැ. එහෙම දෙයක් වෙනවා. ඒ තව කෙනෙක් කියන එක අහන්න කැමති නැහැ. ඔව් ඒක කිය කියාම නැට්ටෙන් අල්ලනවා. ඕකනේ වෙලා තියෙන්නේ. ඕකත් කියනවා. ඒක කිය කියාව එයා කරන වැඩේ බැලුවම ඉතින් අර ධර්මය අනිත් පැත්තට හරවන්නේ. ඒ එහෙම අය තමයි අද දකින්න වැඩි. ඒ ඔය කතා ඉතින් කතා කරන්න පුළුවන් ඔන්න ඔය දැන් පොඩි පොඩි සූත්‍ර ගැඹුරු වුණාට පොඩි සූත්‍ර වල තියෙන්නේ නේද? මහා සලායතන සූත්‍රයේ තියෙන පොඩි දෙයක් නේ ඔය මේ පෙන්වන්නේ. ඒකේ දැන් මම කියනවා. ඔව් සබ්බාසව සූත්‍රය මේ සමහර සංයුක්තනිකායේ තියෙන පොඩි සූත්‍රවල තියෙනවා මේ කියන කතාව. ඒක මොකක් හින්දා දකින්න නැද්ද කියන එක තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. ඔය ඥානම් පස්සන් යථා භූතං කියන එක. නේද? ගොඩාක් තැන් වල තියෙන අය උනාට ඕක අමතකයි ටිකක් වෙලා අනිත් වචන ගොඩ කියන. ඒ බුද්ධ දේශනා වල වැඩි හරියක් තියෙන්නේ මේ ආයතන ගැන නුවණින් බලන්න කියන එක. එක එක වචන වලින් කියන ආයතන සංවර සීලය කියන නේද? ඉන්ද්‍රිය සංවරය, ඉන්ද්‍රිය භාවනා. ඔය අරෝ මේවා කියන්නේ මේ සලායතනය ගැන සිහිය නුවණ පිහිටන්න කියන එක. ඒක තමයි හැමතැනම තියෙන්නේ සලායතන වලින් හදන ලෝකයක් කියන එක. ඔය දැන් උපදින 30ක් තලේම හදලා තියෙන්නේ සලායතන ටික. නේද? ආයතන හැට රැවටීම හින්දා හදපු ලෝක 31ක් වල. ඒක නුවණින් බැලුවොත් ඒ කාමාවචර ලෝක ටික හදලා තියෙන්නේ මේ ආයතන වලට රැවටිලා. ඒ ටිකෙන් මිදෙන අය රූපාවචර මට්ටමට යනවා. ඒත් ආයතන වලින්ම හදපු ලෝක. ඒකෙනුත් මිදෙන කෙලෙස් ටිකක් යටපත් කරගෙන යනවා රූපාවචර මට්ටමට. ඒත් ඉතින් මේ ආයතන හයට අහු වෙලා. ආයතන හය පිරිසිදු දැකලා නැහැ. අපිද නෑ මෙහෙමයි, මිනිස්සු සාමාන්‍යයෙන් ඉන්නේ කාමාවචර භූමියේ. ඒකට සමාධියක් වඩලා ධාන වඩා ගත්තොත් ඔන්න කාමාවචරයෙන් මිදෙනවා. ඒ කාමයන්ගෙන් වෙන් වෙලාමනේ ධාන වලට යන්නේ. එතකොට අර කාම භූමියෙන් මිදෙනවා. කාම භූමියෙන් මිදෙනවා කියන්නේ මේ රූපාවචර මට්ටමට යනවා. ඒක මේ කියන්නේ භාවනා කරද්දී යන්න පුළුවන්. සමාධි ධ්‍යාන වැඩලා දොර අරින්න පුතා. අරි. ඒ රූපාවචර භූමියට කියන්නේ ධ්‍යාන මට්ටම. ඒ රූපාවචර ධ්‍යාන. මේ මනස එක් වෙලා ඉඳන් රූපාවචර මට්ටමේ ඉන්න පුළුවන් ධ්‍යානයක් වඩාගෙන හිටියොත්. ඊළඟට අරූපාවචර ධ්‍යාන මට්ටමේ හිටියොත් රූප ලෝකවලිනුත් මිදිලා. එතකොට අරූපාවචර මට්ටමේ. ඔය ආලාර කාලාමල හැම ඒගොල්ලෝ හිටියේ අරූපාවචර මට්ටම. නේද? ඒ එහෙම ධ්‍යාන උපදවාගෙන මේ ලෝකෙදිම මේ මට්ටම් වලට යන්න පුළුවන්, අත්දකින්න පුළුවන්. හැබැයි තුනේම ඉන්නවා කියන එක නෙමෙයි. දැන් ඒවට යන්න හැකියාව හදාගන්නවා ඔය ඕන එකක ඉඳලා. يعني මෙහෙන් මැරුණහම උපදින්නේ ඔව්. ඔව්. ඒ කියන්නේ දැන් ඒ ලෝකවල මට්ටමේ හිතදීමේ හැකියාව තියෙනවා මේ ලෝකේ ඉඳලා. දැන් අපි කාමාවචර ලෝකේ හිටියට රූපාවචර මට්ටමේ හිතදීමේ හැකියාව තියෙනවා. අරූපාවචර මට්ටමේ හිතදීමේ හැකියාව තියෙනවා. ඔය දැන් ඒකක් අරමුණු වෙලා තමයි ඊළඟට මරුණයින් පස්සේ බ්‍රහ්ම ලෝකයක උපදිනවා නා උපදින්නේ. පරමාර්ථේ මොකක් වුණත් බ්‍රහ්ම ලෝකවල මට්ටමේ සිත් මේ ලෝකේ ඉඳන් හදන්න හිත දියුණු කරන්න පුළුවන්. දැන් බ්‍රහ්ම ලෝක යන අදහස නැති වෙන්න පුළුවන්. සමාධිය වඩාගෙන ගිහින් ඒ වුණාට මේ මට්ටමේ හිත හැදෙන කුසල් සිත්. ඔව් ඒක තමයි කිව්වේ. දැන් අපි ඔන්න දැන් සමාධියේ ඉඳන් සමහර විට ඔන්න ධානා මට්ටමට වැඩෙන්න පුළුවන් හිත. එතකොට හැදෙන්නේ එතකොට හැදෙන්නේ ඒ කුසල් සිත්. ඒ කියන්නේ දැන් අපි රූපාවචර බ්‍රහ්ම ධාන වල හිටියනම් රූපාවචර කුසල් සිත් හැදෙනවා. එතකොට මැරෙන මොහොතේ ඒ කුසල් සිතක් අරමුණු වුණොත් ඒ මට්ටමේ ලෝකෙක බ්‍රහ්ම ලෝකේ උපත ලබනවා. ඈ ඔව් එහෙම තමයි සඳහන් වෙන්නේ. ඇයි අර තව තැනක අර කඩිපේලියක් වෙන්නලා කියන්නේ? මේගොල්ලෝ ඔක්කොම බ්‍රහ්ම ලෝකේ ඉඳලා තියෙනවා කියන්නේ. මහා බ්‍රහ්ම වේලා ඉඳලා තියෙනවා කියලා නේද? ඒක තමයි ඒ පෙන්නන්නේ. ඉතින් බ්‍රහ්ම ලෝකේ ගියත් ආයි තිරසත් කියලාත් උපදින්න පුළුවන් නේද? ඔව්. ඔය 31 තලෙම්ම නිදෙන මාර්ගයට වැටෙන්න. ඔක තමයි ආර්ය මාර්ගය කියන්නේ. ඒකට වැටෙන්න සම්මාදිට්ඨිය ඇති කරගන්න තමයි මේ බුදු කෙනෙක් කාලෙන් කාලයට පහළ වෙලා ධර්මයේ දේශනා කරන්නේ. සම්මාදිට්ඨිය ඇති කරගත්ත කෙනාට ඒ නිවන් මාර්ගය පැහැදිලි. එයා ඒක සම්පූර්ණ කරගන්න. ඒකනේ කියන්නේ දැන් සෝවාන් වුණ කෙනාට
ඒකනේ සෝතා අපන්න ඒ නිවන කරා යන මාර්ගයට වැටුණා. ඒ ප්‍රවාහයට වැටුණා. ආර්යෙක්ුණා කියන්නේ එතකොටනේ. ආර්ය මාර්ගයට වැටුණා. එයාට ආයේ බුදුබණ ඇහුවත් නැතත් එයා සම්පූර්ණ කරගන්නවා. මොකද ඒ දැක්ම ආවා. ඒ දැක්ම ආයේ බුදු කෙනෙක් පහළ වෙනකන් ඉන්න ඕනේ නැහැ. මම බුදු දහමෙන් ගන්න ඕන ප්‍රයෝජනේ එයා ගත්තා. ඊටු ටික තමන් අතේ තියෙන්නේ. මාර්ගයේ වැඩි. බුදු කෙනෙක්ගෙන් ගන්න ඕන දහමක් අහලා ගන්න ඕන ප්‍රයෝජනේ තමයි සම්මාදිට්ඨිය ඇති කර ගැනීම. දහම අහලා ඒ දැක්ම දර්ශනය ඇති කර ගැනීම. එයා අපහු හැරෙන්නේ නැහැ. හරි. ඒකයි කියන්නේ මේ බුදු දහමකින් ගන්න තියෙන ප්‍රයෝජනේ අඩුම ප්‍රයෝජනේ වැඩිම ප්‍රයෝජනේ යෝග. වැඩිම කියන්නේ කියන රහත් වෙන්න පුළුවන්. ඒ වුණාට සම්මා දිට්ඨිය ඇති කර ගැනීම. ඒ කියන්නේ ආර්ය මාර්ගය මේකයි කියලා හන්දට නුවණින් දකින්න එක. ලෝකයෙන් ඈතර වෙන මාර්ගය මේකයි. ඒ දැක්ම ආපු කෙනා ඉතින් බුදු දහමෙන් ගන්න ඕන ප්‍රයෝජනේ ගත්තා. ඊට පස්සේ තමන්ගේ උත්සාහය තියෙනවා. ඉතුරු ටික කොච්චර කාලයක් යනවද නැද්ද කියන එක ඒක තමන්ගේ උත්සාහය. එයා ඉතින් ඒකනේ කියන්නේ ඒක සක්විති රජකමටත් වඩා උසස් කියලා. සෝවන් වෙන එක. කියන්නේ මේ ලෝකේ ලබන්න පුළුවන් ලෞකික සැප හැම එකකටම වඩා උසස් කියනවා. ඔය ලෝකෙන් ඈතර වෙන මාර්ගයට වැටෙන එක. මේ තෙන් ඒ බුදුහාමුදුරු දේශනා කරා. ඒක අවබෝධ කරගන්න විදිහ තමයි අපි ඔය සාකච්ඡා කරන්නේ. මේ ආයතන වල ලෝකෙට අහු වෙන මට්ටමේ අපි ඉන්නේ. ලෝකෙන් මිදෙන මට්ටමකුත් තියෙනවා. ලෝකෙට අහු නොවන මට්ටමකුත් තියෙනවා. ඒක තමයි මේ සම්මා දිට්ඨිය කියන්නේ. ඒ අවබෝධය තමයි ගන්න. ඒක කවුරුවත් කිව්ව හින්දා නෙවෙයි. තමන් තුලින් ඔක දැන් දකින්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ එහෙන් දැකලා රැවටෙනවා කියන එක තමන්ට විස්තර කරන්න පුළුවන් වෙනවා. එහෙන් දකින්න එක ඡායා මාත්‍රයක් දකිනවා වගේ කියන නුවණ එන්නවා. අන්තවලට වැටෙන්නේ ඉතින් ඕක දැක්කේ නැහැ. එක්ක තියෙනවා ලෝකේ තියෙනවා කියන අන්තයට එනවා එක්ක නැහැ කියන අන්තයට වැටෙනවා. ඒ දෙකම නෙමෙයි මේ කියන්නේ. පෙනීම මාත්‍රය විතරයි. අන්තයට ඇත කියන්නේත් නැහැ නැහැ කියන්නේත් නැහැ. පේනවා. ඈ? හයිද ඒවට උත්තර තමයි ඔය කියන්නේ. ඒ කියන්නේ දැන් නැහැයි කියන්න බෑ පේන හින්දා. දැන් බල්ලට අපි පේන්නේ නැහැ කිව්වොත් ඒක ඇත්තක් නෙමෙයි. හරි? පේන ස්වභාවයක් තියෙනවා. හැබැයි ඌ ඉන්නවා කියලා නැත්තම් තියෙනවා කියලා හිතන එක වැරදි. හරි? ඒ කියන්නේ නැහැයි කියන්නෙත් නැහැ තියෙනවා කියන්නේ. ඒ දෙකටම අයිති වෙන්නේ නැහැ. පටිච්ච සමුප්පන්න බව කියන එක. ඇත කියන එකට අහු වෙන්නෙත් නැහැ. නැත කියන එකට අහු වෙන්නෙත් නැහැ. දැන් නැත කියන එකට අහු වෙන්නේ නැහැ. එහෙනම් පේන්නේ කොහොමද කියලා අහන්න. නේද? ඒක කෙලින්ම නැහැයි කියලා නෙමෙයි කියන්නේ. ඊළඟට පේන හින්දා ඔක ඇත කියලා කියන්න බෑ. එහෙමම ඇත කියන්න කලින් ඒක නිරුද්ධ වෙනවා. හරි තියෙනවා කියන්න කලින් නිරුද්ධ වෙලා ඉවරයි. ඒක පෙන්වන්නේ අර ඇත හට ගන්න එකයි නැත කියන එකයි අතරේ කාලයක් දාන්න බෑ. කාලයක් දැම්මොත් තියෙනවා කියන දෘෂ්ටියට එනවනේ. නিত্য සංඥාවට වැටෙනවනේ. නিত্য සංඥාවට වැටෙන්න බෑ. ඔය ඇත නැත කියන එක මෙහෙම එක මොහොතේ. එක පැත්තකින් ඇත කියනකොට එතනම නැත කියන එකත් තියෙනවා. ඒක බොහොතක්වත් පවත්වන්න බෑ. හරි? ඒ තමයි උදේ වය කියන්නේ. කියන්නේ. ওই දෙක එක තැනමයි එක මොහොතෙමයි තියෙන්නේ. එක ක්ෂණේම. ඉතින් ඒක හටගන්න ස්වභාවයේ තියෙන හින්දා නෑ කියන්න බෑ. එතනම නිරුද්ධ වෙන හින්දා තියෙනවා කියන්න බෑ. ඒ මට්ටම ඕක අපිට ලේසියෙන් මත් දකින්න පුළුවන් උදාහරණය තමයි සද්දයක් කියන එක. සද්දේ කියන එක කලින් තියෙන එකක් නෙමෙයි. ඒ හේතු යෙදෙන හින්දා හට ගන්නවා. එහෙම්මම ඒක නිරුද්ධයි. නේද? ඒක තමයි ඔය කියන්නේ උපමාවට ගන්න ලේසියම එක තමයි ශබ්දය කියන එක. ඒකෙන් අපි තේරුම් ගන්න ඕන රූපයත් ඒ වගේ කියලා. රූපේ එහෙම නිරුද්ධ වීම අපිට පේන්නේ නැහැ. තියෙනවා වගේනේ පේන්නේ. ඒ වුණාට ඒකත් අර සද්දේ වගේමයි කියලා ඒ අවබෝධයක් එන්න ඕන. හේතු ඵලවලින් හටගන්න ගතිය දැකලා. ඒක තමයි අමාරු. මොකද අපි ඉන්නේ තියෙනවා කියන දෘෂ්ටියනේ. ඒක කැඩෙන්න නම් ඔය මේ හේතුඵල නැත්තම් පටිච්ච සමුප්පන්න බව දකින්න. ඒ උපමා දදා බලන්න කියන්නේ ඒකයි. ඒ තේරුම් ගන්න ඕන ඔය ආයතන හයම ඔය විදිහයි. එක එකකින් අපිට ඔය හටගන්න නිරුද්ධ වෙන ස්වභාවය පේනවා නම් අනිත් ආයතනෙත් ඕකමයි තියෙන්නේ. ශබ්දයට ඒ ලක්ෂණ පොදු නම් ඇහැට අරමුණ වෙන රූපෙටත් ඔය ලක්ෂණමයි තියෙන්නේ කියන එක තේරුම් ගන්න ඕන. ඒක නුවණින්ම දකින්න ඕන දෙයක්. ඒක එහෙම නිකන් පේන්නේ නැහැ. හරි. හොඳයි, දැන් අවසන් කරමු නේද එහෙනම්. දැන් ඔය අපේ දැන් යන සාකච්ඡා ටිකක් ගැඹුරු වැඩි. මම දන්නේ ඔක්කොටම තේරෙනවද නැද්ද? ඈ? හැබැයි ඕක පොඩ්ඩක් හරි තේරෙනවා නම් ඔය තමයි ක්‍රමේ, ආර්ය මාර්ගය. බුදුදහමේ ගන්න තියෙන ප්‍රයෝජන. නිකන් බණ කතාවක් කියනවට වඩා දකින්න ඕන දේ ඕක. ඒක තමයි. දැන් මේක අමාරු වුණත් උත්සාහ කරන්න ඕන මේකට. දැන් ඔකට මං කියන්නේ ඉතින් ඔකට අදාළ පොත් මේ පුළුවන් තරම් කියවන්න මේ එක එක මට්ටමේ පොත් තියෙන මං ගේනත් දෙන්නේ ඒවා. ඊළඟට ඔය සාකච්ඡා ඒවට අදාළ ඒවා. ඒවා තමයි ආය ආය කියවන්න ඕන. ඔය වෙන ඒවා කියවලා මේ අවබෝධය එන්නේ නැහැ. මේකට අදාළ මං ඒවා දෙනවනේ. ඒවා නුවණින් විමසන්. ඒවයි අඩුපාඩු තියෙනා නම් අහන්න ප්‍රශ්න කරන්න. ඒකයි කරන්න. නැතුව මේක දකින්න ලේසි වෙන්නේ නැහැ. මොකද මේ පොත්පත් බොහොම වැඩිනේ නේද? තමන් තෝරගන්න ඕන මෙන්න මෙතනයි ධර්මයේ තියෙන්නේ මෙන්න මේ අදාළ මේ බණේ ඇහුවොත් හොඳයි කියන එක තමන් තෝරගන්න. මේ අනිත් ඒවා අහන්න එපා කියන එක නෙමෙයි කියන්නේ. හැබැයි වැඩිපුර වෙලාව යොදන්න ඉස්සෙල්ලා මේක පැහැදිලිව තේරුම් ගන්න. එතකොට අනිත් ඒවායි හරි වැරදි තමන්ට පේනවා. මේ දර්ශනෙට එකඟද නැද්ද? ඒ කියන්නේ ධර්ම විනය. දැන් මේ පටිච්ච සමුප්පාදයට මේක එකඟද නැද්ද කියලා බලන්න පුළුවන් ඕන එක. කවුරු හරි කිව්වහම මං කියන එකක් දාලා බලන්න පටිච්ච සමුප්පාද. ඒ කියපු පළියට පිළිගන්න නෙවෙයි. ඒ තමන්ට නුවණක් එන්න ඕන මෙහෙම දෙයක්. එතකොට අර ලෝකෙට අයිති දැක්ම පේන දේ තියනවා කියලා ලෝකෙට අයිති කරන මට්ටම. ඔය අවබෝධය නම් දැන් එන්න ඕන. පෙනීම නිසා දෙයක් පැනෙව්වොත් ලෝකෙට අහු වෙනවා. පෙනීම මාත්‍රයේ විතරයි, අර ඡායා මාත්‍රයේ විතරයි. වෙන ආයතන වලින් අත් දකින්න පුළුවන් දෙයක් පණවන්න බෑ. අන්න ඒ දැක්ම આવුත් ලෝකෝත්තර පැත්ත. අන්න ඔය අදහසවත් තියෙනවා. ඒකෙන් බැලුවොත් ඔය ධර්මතා ගොඩක් තේරුම් ගන්න පහසුයි. ඒකට තමයි ඔය එක එක උපමා දෙන්නේ. වතුරට එබෙන බල්ලයි අරවයි මේවයි නේද? ඔන්න ඕකට අදාළ දේවල් ඉතින් මේ
දැන් ඔය දීපු පොතුත් තායි ආයේ කියවනකොට Tamanට ඊට වඩා තේරුම් යනවා. දැන් අපේ සාකච්ඡාම ඔයගොල්ලෝ ආය ආය අහනකොටත් අර ඒ දවස්වල තේරුණ ඒවා තේරුම් යයි. හරි. හොඳයි. එහෙනම් ඔයගොල්ලන්ට සතුටු වෙන්න පුළුවන්. ඉතින් මේ අද උදේවරුවේ අපි භාවනාවල යෙදුණා, හොඳ සීලයක් රැකුණා, සීල සමාධි ඊළඟට මේ සාකච්ඡා වලින් ප්‍රඥා පැත්ත වැඩුණා. සීල සමාධි ප්‍රඥා වැඩෙන විදිහේ කුසල් සම්භාරයක් සිද්ධ කරගත්තා කියලා සතුටු වෙන්න පුළුවන්. ඉතින් පින් රැස් කරගත්තු වෙලාවක අපට පුළුවන් පින් අනුමෝදන් කරන්න. පින් කැමැති දෙවිදේවතාවුන් වහන්සේලා ඉන්නවනම් මේ පින් අනුමෝදන් වෙත්තා, සතුටටපත් වෙත්තා, දිව ඉසුරු වැඩි දියුණු කරගනිත්වා, උතුම් ධර්මා අවබෝධයේ පිණිසම හේතු ආසනා වේවා. එහෙම සතුටටපත් වෙන දෙවිදේවතාවුන් වහන්සේලා අපවත් අපේ පෞල්වල සමවත් ආරක්ෂා කරන සේක්වා. යම් කිසි දුකක් කරදරයක් බාධකයන් නරකක් කපල උපද්‍රවයක් කිසියම් නරකක් වෙන්න තියෙනවා නම් ඒ සෑමගෙන් අප සැවම ආරක්ෂා කරන සේක්වා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රුමං පරන්ති. යම් කිසි මියගිය කෙනෙක් නරක තැනක ඉපදිලා ඉන්නවා නම් පින් බලාපොරොත්තුව මේ පින් අනුමෝදන් වෙලා සතුටටපත් වෙලා හොඳ තැනක උත්පත්තියක් ලැබලා උතුම් ධර්ම අවබෝධයේ පිණිසම මේ පින් හේතු වාසනා වේවා. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. මේ රස කරගත්තු පින් වල බලයෙන් අපිට කරන්න පුළුවන් හොඳම ප්‍රාර්ථනාව යම් කිසි දවසක නිවන් අවබෝධ වෙනකන් මේ ධර්ම මාර්ගයෙන් ඉවතට අදින බාලයන් ඇසුරු කරන්න ලැබෙන්නේ පා. මේ ධර්මයේ පෙන්නලා දෙන කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න ලැබෙන්නම මේ පින් හේතු වාසනා වේවා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. මේ අවිද්‍යාව හින්දා ඇත්ත ඇති හැටි නොදන්න කම හින්දා ලෝකෙට අයිති දේවල් හදනවා අපි සංඛාර. ඒ සබ්බේ සංඛාරා ඒවයි ලක්ෂණ තමයි අනිත්‍යයි අපව දුකටපත් කරන. ඒ සබ්බේ සංඛාර සීලු සංඛාර අප ඒවයි ලක්ෂණේ තමයි අනිත්‍යයි ඒ වගේම අපව දුකටපත් කරන අනිච්ඡාති දුක්ඛාති. ඒ වගේම මේ හිතට අරමුණු වෙන සීරම සබ්බේ ධම්මා කිසිම ආත්ම ස්වභාවයක් නැහැ. අනාත්ත. සබ්බේ ධම්මා අනාත්තාති බව. ඔය ඇත්ත ඇති හැටි තේරුම් යන්න. යදා පඤ්ඤා එපස්සති. එතකොට මේ මුලාව හින්දා ඇති කරගෙන තියෙන දුක කලකිරිලා අතාරිනවා. අතනි බින්දති දුක්ඛේ. ඔක තමයි නිවනට මාර්ගය වෙන්නේ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති යතනි බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති යතනි බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ ධම්මා අනාත්තාති යදා පඤ්ඤාය පස්සති යතනි බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. සාදු සාදු සාදු.